ହେଲେ
ନମୋ ତସ୍ୟ ଭଗବତୋ ଅରହତୋ ସମ୍ମା ସମ୍ବୁଦ୍ଧସ୍ୟ ନମୋ ତସ୍ୟ ଭଗବତୋ ଅରହତୋ ସମ୍ମା ସମ୍ବୁଦ୍ଧସ୍ୟ ନମୋ ତସ୍ୟ ଭଗବତୋ ଅରହତୋ ସମ୍ମା ସମ୍ବୁଦ୍ଧସ୍ୟ ଏବଂ ମେ ସୁତଂ ଏକଂ ସମୟଂ ଆୟୁଷ୍ମା ଆନନ୍ଦୋ ସାବତ୍ୟଂ ଘେରତି ଜେତବନି ଅନାଥ ପିଣ୍ଡିକ ସାରାମେ ତତ୍ରକୁ ଆୟୁଷ୍ମା ଆନନ୍ଦୋ ବିକୁ ଆମନ୍ତେସି ଆଉଷୋ ବିକୋତି ఆవుసోతి కోతే బిక్కు ఆయస్మతో ఆనందస్ పచ్చసోసు ఆయస్మా ఆనందో ఏతదోచ పున్నో నామ ఆవుసు ఆయస్మా మంత నిపుత్తు అమ్మాకం నవకానం సతం బహుపకారో హోతి సో అమ్మాకం ఇమినా ఓవాదిన ఓ వదతి මා විසින් මෙසේ අසන ලද එක් කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුව සැවැත්නුවර සමීපයේ ජේතවන නම් අනේපිඩු සිටුමගේ ආරාමයේ වැඩවෙතදී එහිදී ආයුෂ්මත් ආනන්ද තෙරණුව ඇවැත්නි මහණෙනි භික්ෂු නමතු සේක ඒ භික්ෂු ඇවැත්නි ආයුෂ්මත් ආනන්දයි ඇවැත්නි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට පිළිවදන් නැස්සූහ ප්‍රතිඋත්තර දුන්නා ආයුෂ්මත් ආනන්ද තෙරණුව මේ වදාළසේක ඇවැත්නි මන්තානි පුත්‍ර ආයුෂ්මත් පුන්න නම් තෙරණුව නවක වූම අපට බොහෝ උපකාර වෙති උන්වහන්සේ මේ අවවාදයෙන් අපට අවවාද කෙරෙති එතකොට මේ මන්තානි පුත්‍ර හාමුදුරු මේ ආනන්ද හාමුදුරුවන්ට බොහෝ උපකාර වුණා මෙන්න මේ විදිහට අවවාද දුන්නා උපාදාය ආසෝ ආනන්ද අස්මීති හෝති නෝ අනුපාදාය මේ දේශනා කරනවා උපාදාය කියන්නේ යමක් ඇසුරු කරගෙන උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන කියන එක දැන් මේ මන් නිසා මං උපාදාය මම නිසා මම ඇසුරු කරගෙන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ වගේ තැන්වලදී උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන. එතකොට අස්මිති කියලා කියන්නේ වෙමි. එතකොට යමක් ඇසුරු කරගෙනමයි වෙමි කියන අදහසක් වෙනවනම් වෙන්නේ. තේරෙනවද? උපාදාය ආවසෝ ආනන්ද අස්මීති හෝති. නෝ අනුපාදාය. යමක් උපාදාය නොකොට ඇසුරු නොකොට මේ වෙන්නේ නැහැ තේරෙන්නේ දැඩිව නොගෙන ඇසුරු නොකොට වෙන්නේ නැහැ කිංචි උපාදාය අස්මීති හොති කුමක් උපාදාය කරගෙන ඇසුරු කරගෙන අපි කියමු දැන් දින්න දරට උපාදාය උපාදාය උපාදාන කියන කොන්දකම එතකොට කුමක් උපාදාය කරගෙනද අස්මිති කියන කාමේ ගෙමි කියන හැඟීම වෙන්නේ නෝ උපාදාය උපාදාය නොකර වෙන්නේ නැත්තේ මොනවද මෙතෙන්දී උපාදානනේ උපාදාය කියන වචනේ කියන්නේ උපාදාන කියන දැඩිව ගන්නවනේ ඒ අර්ථයමයි උපාදාය කියන්නේ යමක් ඇසුරු කරගෙන මේක හොඳ උපමාවකුත් කියනවා ඈ අපි ඒකෙන් බලමු උපාදාය කියන එක හොඳට මතක තියාගන්න ඇසුරු කරගෙන දැන් අර අපි කියමු දැන් චිත්‍රයක් වගේ දෙයක් භිත්තියක ඇඳුත් භිත්තිය උපාදාය කරගෙන පවතින්නේ ඈ අර ඕක තියෙනවා 27 මොකද එතකොට ඒකෙන් පෙන්නවා අස්මිති හොති උපාදාය අස්මිති හොති නෝ අනුපාදාය. එතකොට යමක් ඇසුරු කරගෙනමයි උපකාර කරගෙනමයි වෙමි කියන හැඟීම වෙන්නේ යමක් ඇසුරු කරගෙන වෙන්නේ නැහැ. මොනවද ඒ? රූපං උපාදාය අස්මිති හොති නෝ අනුපාදාය. රූපය හෝ ඇසුරු කරගෙනමයි වෙමි කියන හැඟීම එන්නේ රූපයක් ඇසුරු වෙන්නේ නැත්තම් නැහැ. උපාදායක් නැහැ. වෙමි කියන හැඟීමක් නැහැ. වේදනං උපාදායස්මීති හෝති නො අනුපාදාය. එක්ක වේදනාවක් හෝ ඇසුරු කරගෙනමයි වෙමි කියන හැඟීම එන්නේ, මානෙ එන්නේ. වේදනාවක් හෝ නැත්තම් වෙන්නේ නැහැ. සංඥං උපාදාය, සංඥාව හෝ උපාදාය කරගෙන ඇසුරු කරගෙනයි වේදනාව මේ වෙමි කියන හැඟීම එන්නේ. එහෙම නැතුව නැහැ. එතකොට සංඛාරං උපාදාය, සංඛාරය ඇසුරු කරගෙනමයි වෙමි කියන හැඟීම එනවනම් එන්නේ. එහෙම නැත්තම් නැහැ. එතකොට විඥානං උපාදායස්මීති හොති නො අනුපාදාය. විඥානේ උපාදාය කරගෙන ඇසුරු කරගෙනයි අස්මි මානේ එන්නේ, නො අනුපාදාය. උපාදාය වශයෙන් නොගෙන, උපාදාන වශයෙන් නොගෙන වෙන්නේ නැහැ. රූපය ඇසුරු නොවි වෙන්නේ නැහැ. එතකොට සේයතාපියවසෝ ආනන්ද කියලා උපමාවක් වෙනවා. ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා දහර කියන්නේ බාල කෙනෙක් වේවා ජෝරජ්ජුරුවෙක් වේවා මණ්ඩන ජ්‍යෝතික කියන්නේ සැරසෙන සුළු යෝන් තරුණයෙක් හෝ ආදාසේවා පරිසුද්ධ පරියෝදාති අච්චේවා උදකප්පත්ති. මේ කියන්නේ පහපත් කැඩපත කොහෝ පහන් දියබඳුන කොහෝ සියෙන් මුව නිමිත්ත බලන්නේ නිසා දක්නේ වේද, නොනිසා නොදක්නේ වේද. ඒ කියන්නේ මූණ බලනවා නම් ඒ කියන්නේ ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දරුවෙක් හරි යුව රජ කෙනෙක් හරි ඒ කියන්නේ සැරසෙන කැමැති මණ්ඩල දේතිකා කියලා කියන්නේ සැරසෙන කැමැති කවුරු හරි කෙනෙක්. ඉතින් තමන්ගේ මූණ බලනවා නම් මුඛ නිමිත්ත බලනවා නම් කණ්ණාඩියක් හෝ උදව් කරගෙන පිරිසිදු ජලයක් දිහා බලලා හෝ මුඛ නිමිත්ත බලනවා මිසක ඒ වගේ දෙයක් නැත්තම් බලන්න නිමිත්තක් වෙන්නේ නැහැනේ. තේරෙනවද? කණ්ණාඩියක් හෝ නැත්තම් ජලයක් හෝ නැත්තම් යම්සේ මුඛ නිමිත්ත බලන්න බෑනේ. ඒ වගේ තේරෙනවද? මුඛ නිමිත්තම් පච්චවෙක්කමාන උපාදාය පස්සෙය. එතකොට සකම් මුඛ නිමිත්තම් පච්චවෙක්කන තමන්ගේ මුඛ නිමිත්ත මුහුණ බලනවා නම් උපහදාය පස්සේ අර වගේ දෙයක් ඇසුරු කරගෙනම පේනව මිසක ඇසුරු නොකොට පේන්නේ නැහැ. නෝපාදාය ඇසුරු නොකොට පේන්නේ නැහැ. ඒව මේව කෝ ආවසෝ ආනන්ද, ඒ වගේම ආනන්ද රූප හෝ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා ටික ඇසුරු කරගෙනම මම වෙමි කියන හැඟීම වෙනවා. ඇසුරු නොවි වෙන්නේ නැහැ කියන කාරණාව. එතකොට මෙන්න මෙතෙන්දී හොඳ කරුණක් තියෙනවා බලන්න. දැන් අර ඒ සැරසෙන සුළු යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ මුහුණ බලනවා නම්, මුඛ නිමිත්ත බලනවා නම් යම් කිසි දෙයක් ඇසුරු කරගෙනම අල්ලගෙනම ඒ කියන්නේ කණ්ණාඩියක් හරි කෝ පැහැදිලි පිරිසිදු වතුරක් හෝ වගේ දෙයක් අහුනොත්ම මුඛ නිමිත්ත පේනවා මිසක නැත්තම් පේන්නේ නැහැනේ. තේරෙන්නේ? ඒ වගේ යම් කිසි මානයක් වෙනවා නම්, මානය කියලා කියන්නේ දෙමි යන හැඟීමක් වෙනවා නම් රූපේම හෝ අල්ලගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මයෝ එකක් හෝ අල්ලගෙනම වෙනවා මිසක ඒව එකක්වත් අහුන් නැත්තම් නැහැ. එතකොට මෙතෙන්දි හොඳට දකින්න ඕනේ සිද්ධියක්. අස්මීති වෙමි කියන හැඟීම කියන එක තියෙන්නේ අරිහත්ය දක්වාම පවතිනවා. මානේ කියන එක රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියන මේ ධර්මතා පහ එකට අතහැරෙන්නේ අරිහත්ය දක්වාම මානේ කියන එක අහුවෙන. ඒ කියන්නේ ඊට සිවුම් මට්ටමේ රූපයක් හරි තිනනනම් ඒද මානේ ඊටිනවා. තේරෙනවනේ? අර ජලය හෝ කැඩපත හෝ තිබුණු මුඛ නිමිත්ත බලන්න පුළුවන් වගේ. මෙතනදී ජලය හෝ කැඩපත හෝ කියලා මුඛ නිමිත්ත බලාගන්න උපකාරී වෙච්ච කැඩපත හෝ ජලය දකින්ද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතාවයක වගේ. එතකොට කෙනෙක් ඒ අනුසාරයෙන් මුඛ නිමිත්ත බලන්නේ නම් යම් තේද ඒ වගේ දකින්ද මොකද්ද මානෙ නැමති හේතුව අනුසේ කෙලෙසේ. එතකොට කැඩපත හෝ වතුර දිහා වතුර හෝ උපකාරී කරගෙන මුඛ නිමිත්ත බලනවා මිසක එහෙම නැති වුණොත් මුඛ නිමිත්ත පේන්නේ නැහැ. ඒ වගේ යම් කෙනෙකුට රූපය හෝ අහුවෙනවා නම් අතීත අනාගත වර්තමාන ඒ රූපය අහුවෙනවා නම් ඒ රූපය අහුවෙනවා කියලා කියන්නේ යාට මානෙ ඇති වෙන්න හේතුව. කෙලින්ම රූපයේ පිහිටිය කියන්නේ මානෙ පිහිටිනවාමයි. ඒ කියන්නේ මානෙ කියන එක ඇති වෙන්නේ රූපය උපාදාය කරගෙනමයි. නෝපාදාය කියන්නේ මුඛ නිමිත්ත පෙනෙන්නේ නැහැ කැඩපත හෝ වතුර නැත්තම්. එහෙනම් මානෙ කියන එක නැති වෙන්න නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතාවයේ නැතිවීමෙන්ම මානෙ කියන එක නැති වෙනවා. ඒ කියන්නේ අනිමිත්ත ස්වභාවයට හිත තබලම තමයි නැති වෙන්නේ. එතකොට අනිමිත්ත ස්වභාවය කියනකොට හොඳට තේරුම් ගන්නට ඕනේ අනිමිත්ත බවද නිමිත්තක් මානෙ හිතිනවා අනිමිත්ත බවද නිමිත්තක් හැටියට නොහිතින තැනට නුවණ තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනිමිත්ත කියලා ධර්මයක්ද බාහිර තියනවා නෙමෙයි අනිමිත්ත ධර්මතාවයේද තමන් තුල උපන්න ධර්මතාවයක් ඇරිත හම්බ වෙන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ මුඛ නිමිත්ත බලන්න කැඩපතක් හැටියට හෝ ජලයේ හැටියට අහුවෙන්න බෑ. මූණ විතරක්ම නා. තේරුණාද? මූණ තිබුණට ඒකට කැඩපතක් අහුවෙන්න බෑ. ඒ වගේ තමන්ට යම් අරමුණක් උපදිනකොට ඒක බාහිර වස්තුවක් කොට ඒක ඇසුරු කරගෙන මාන්නේ හිටින්න බෑ. උපදින ධර්මතාවයම ජීවිතේ වෙලා. මෙතින් මම ඒකයි මේ කියන්න හදපු සිවුම් සිද්ධියක් තියෙනවා කියන එක මේකෙන් ගත්තේ. අර ඉස්සෙල්ලා උපමාව කියපු ඒ ටික පැහැදිලි කරගන්න. දැන් ඒ කියපු ටික මතකනේ. දැන් අස්මිති දෙමේ කියන මානය ඇති වෙන්නේ හැම වෙලාවෙම උපාදාය කරගෙන නොඋපාදාය. ඒ කියන්නේ උපාදාය යමක් ඇසුරු නොකොට වෙන්නේ නැහැ. ඒතකොට මොකක් උපාදාය කරගෙනද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා පහෙන් කුමන හෝ ධර්මතාවයක් ඇසුරු කරගෙන මානය කියන එක පවතිනවා. එතකොට මෙහෙම කාරණාවක වෙන මේ ධර්මතාවයේ නිසා මානෙ පවතිනවා තමයි. නමුත් මානෙ නැති කළ මේ ධර්මතාවයේ පවතිනවා කියන කාරණාව ලැබෙන්නේ නැහැ. මොකද දැන් අර උපමාවෙන් අපිට හම්බ වෙනවා සැරසෙන සුළු කෙනෙකුට කණ්ණාඩිය හෝ වතුර දිහා බලලා මුඛ නිමිත්ත බලා ගන්න පුළුවන්ම. තේරෙනවද? එතකොට කණ්ණාඩිය හෝ ජලය හෝ පිරිසිදුව තියෙනවා. නමුත් මුඛ නිමිත්ත පේන්නේ නැහැ කියලා කාරණාව කිය දෙන්නේ නැහැ නේ. මෙහෙම තියෙනවා නම් ඒ දිහත් බලනවා නම් මුඛ නිමිත්ත නොපෙනී තියෙයිද? පේනවා. කණ්ණාඩිය තියෙද්දි ජලය තියෙද්දි නමුත් මුහුණ පෙනෙන්නේ නැහැ කියන කාරණාව කිය දෙන්නේ නැහැ. මේ කණ්ණාඩිය තියෙනවා නම් ජලය පිරිසිදුව තියෙනවා නම් මුඛ නිමිත්ත පේනවාමයි. එහෙනම් නොබලන එක මිසක පේන්නේ නැතිෙන්නේ නොපෙනෙනවා නෙමෙයි. නමුත් කණ්ණාඩියකුත් නැතිනම් ජලයත් නැතිනම් මුඛ නිමිත්තක් පේන්නේ නැහැ. බලන් ධර්මතාවයකුත් නැහැ. බලනවා කියන කාරණාව කිය දෙන්නේ නැහැ. මොකද එහෙම බලන් කියන කාරණා දෙයක් එයාට නැති නිසා බලනවා කියන කාරණාවක් විද්‍යමාන වෙන්නේ නැහැ. තේරෙනවද? මේ ඒ වගේ යම් කිසි කෙනෙක් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා ටික තියෙද්දි මානෙ නොවෙනවා කියන ධර්මතාවයක් ඊදෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. තියෙනවා. එතකොට මානෙ යෙදෙනවා නම් ඒ මානෙ යෙදෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා පහ ඇතුළත මේ පහෙන් කුමන හෝ ධර්මතාවයක. එතකොට යම් තැනක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා පහ නැත්තම් තේරෙනවද? ධර්මතා පහ නැත්තම් මම වෙමි යන හැඟීම තියෙනවා. මේ ධර්මතා පහ නැතුව යන කාරණාව විද්‍යමාන නැහැ. ඒක මානෙ තේද නැහැ. ඒ කියන්නේ මානෙ නොපිහිටිය. ඔකට තමයි තථාගතයන් වහන්සේ හොඳ උපමාවක් පෙන්වන ওই සිද්ධිය මත හැදලි කරන්න. මේ මහණෙනි යම් කිසි ගෙදරක ගේක ඉර නැගෙනහිර දිසා නැගෙනහිර බිත්තියේ කවුලුවක් තියෙනවා නම් ඒ කවුළුවේ ඉර පායනකොට ඒ කවුළුවෙන් ගෙට ආලෝකය ඇති වෙනවනේ. මහණෙනි ඒ ඇති වෙන ආලෝකය කොහෙද වැටින්නේ? වැටෙන්නේ කියනවා. බස්නාහිර බිත්තියේ. දැන් නැගෙනහිර බිත්තියේ තියෙන කවුළුවෙන් එන ආලෝකය ඇවිල්ලා වැදෙනව කොහෙද? බස්නාහිර බිත්තියේ. බස්නාහිර බිත්තියේ නැත්තම් පොළොවේ වදිනවා. මහණෙනි පොළොව නැත්තම් ජලයේ වදි. ජලයක තියෙනවට ජලයේ වහන ජලයේ නැත්තම් ඉතල කියන ආලෝකය නොපිහිටියා කියලා. ආලෝකය තියෙනව නමුත් පිහිටියා නැහැ කියලා කතා නැහැ. නිමිති නැහැ. තේරෙනවද? එයාට ආලෝකය ගැන නිමිත්තක් ආවනම් ආවේ, ආලෝකය ගැන දැනුමක් ආවනම් ආවේ ඒ ආලෝකයේ වැටුණු ධර්මතාවය හරහා මිසක ඒ වැටුණු ධර්මතාව ටික එහෙම නිමිති අතහැරුව එහෙම පිහිටන්ද ඒ ආලෝකයේ පිහිටන් උපකාර වෙච්ච දේ හරහායි ආලෝකය ගැන දැනුමක් අපිට ආවේ. ආලෝකයේ යම් තැනක පිහිටියේ නැත්තම් එතද එහෙම පිහිටන් දැනෙන්නේ නැද්ද? ඒකට කියන්නේ ආලෝකයේ නොපිහිටියා කියලා කියන්නේ. ආලෝකය ගැන දන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ විඥාණය ගැනත් මේ විඥාණය පිහිටනෝ නම් රූපේ පිහිටනෝ වේදනායි පිහිටනවා සංඥායි පිහිටනවා සංකාරයේ පිහිටනවා යම් තැනක මහණේ රූපේ වේදනාව සංඥාව සංකාරයක් නැත්තම් මේ ස්කන්ධය ටික නැහැ නමුත් විඥානේ තියෙනවා කියන කාරණාව විද්‍යමාන නැහැ ତେරු විඥානේ නොපිහිටියා කියලා කියනවා විඥානය කියන එකේ කෘත්‍ය විද්‍යමාන වෙන්නේ මෙන්න මේ වගේ අන්න ඒ වගේ අර්ථයක් මම කියන්නේ මානේ කියන එක විද්‍යමාන වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා හරහයි. ඒ ධර්මතා ටික නැතිනම් මානෙ කියන එක පිහිටංග තැනක් නැහැ. මානෙ කියන එක ඇති වෙනව නම් අස්මිති කියන මානෙ ඇති වෙනව නම් ඇති වෙන්නේ යමක් ඇසුරු කරගෙනමයි උපාදාය කරගෙනමයි ඇසුරු කර නොගෙන උපාදාය කර නොගෙන ඇති වෙන්නේ නැහැ.
කියන්නේ
නැහැ නේද?
අපි යමක්
අසුර කරනවා නම් එකන්ත පච්චකයක්ම අසුර කරන්නේ. අසුර කරන්නේ කියන එක. එතකොට මෙතනදී අපිට දැන් මේ උපමාවෙන් අරගෙන ඊට පස්සේ ඒ මන්තන්න පුත් හාමුදුරුව මේ උපමාවෙන් උපමා දක්වලා මතුවටත් පෙන්නනවා. යං තංකි මඤ්ඤසී ආවසෝ ආනන්ද කියලා ආනන්ද එකමක් සිතයිද රූපං නිච්ඡං වා අනිච්ඡන්ති අනිච්ඡං. හරිද? යමක් අනිත්‍යයි නම් ඒක දුකයිද සැපයිද? දුකයි. යමක් දුකයි නම් ඒක මම හෝ මගේ හෝ මගේ ආත්මයයි ගත යුතුද? දකින්න එක. එතකොට මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා අපි ගන්නව නම් මම කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මයයි කියලා ගන්නවා කියන තිකේ තියෙන තණ්හා මාන දික්ටි කියන කෙලෙස් තුන. එතකොට එතනදී අපි කියමු ඒතම් මම කියලා පාලියෙන් කියන්නේ මම කියන වචනේ කියලා පාලියෙන් කියන්නේ මගේ කියන එක. තේරුණාද? පාලියෙන් මම කියලා කියන්නේ මගේ කියන එක. මම මයිහම් මම මේ කියන එක මම කියලා කියන්නේ මගේ කියන එක. ඒතම් මම කියලා කියන්නේ මගේ. ඒසෝ හමස්මින් මම වෙමි කියලා කියන්නේ මානෙ. මගේ කියලා යමක් ගන්නවා නම් එතන තියෙන්නේ තණ්හාව. මේ ගේදර මගේ, මේ දරුවා මගේ, මේ කඩේ මගේ, මේ මුදල් මගේ කියලා අපි ගන්න තැනක තියෙන්නේ තණ්හාව. මේ මම කියලා හිතන තැනක තියෙන්නේ මානෙ. එමේසු අත්තාති, මේ මගේ ආත්මයයි කියලා තියෙන තැනක තියෙන්නේ ditthiye. මගේ ආත්ම, මේ මගේ ආත්මය, රූපය මගේ ආත්මය, වේදනාව මගේ ආත්මය, සංඥාව මගේ ආත්මය කියලා එමේසු අත්තාති, මේ මගේ ආත්මයයි කියලා ගන්න තැනක තියෙන්නේ ditthiye. එතකොට මගේ කියලා හෝ මම කියලා හෝ මගේ ආත්මයයි කියලා හෝ ගන්න පුළුවන් කමක් තියනවද කියලා අහන්නේ. මොකක්ද තියනවද කියලා අහන්නේ? යමක් දුකයි නම් ගන්න සුදුසුද කියලා අහන්නේ. කුමක් නිසාද දුක? අනිත්‍ය නිසා. එතකොට අපිට දැන් මෙතනදී කාරණා දෙකක් වෙන්න ඕනේ. මෙතනදී මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියලා ගන්න බැරි වුණේ අන්තිම කෙලෙසේ, මෙතන තියෙන සියුම්ම කෙලෙසේ තමයි අස්මිති. ඒ කියන්නේ මගේ ආත්මයයි කියපු කෙලෙසේ අතහැරෙනවා. එමේසෝ අත්තාති කියපු එක ditthi sampanna වෙනකොට මම කියලා නැත්තම් මගේ කියලා ගත් එක අතහැරෙනවා. සකදාගාමි, මේ අනාගාමි වෙනකොට ඒසෝ හමස්මින් කියන එක, මම කියන එක, මම වෙමි කියන එක අතහැරෙන්නේ අරිහත්ත්වයේ දක්වා. ඔය ප්‍රමාද කරන ධර්මතා තුන ගෙවෙන්නේ අනුපූරවට. ඔව්, ඒක තමයි. දැන් මෙතෙන්දී මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන එකම ධර්මතාවයක්වත් හසු වෙන්න බෑ. හසු වෙන්න බෑ කියලා කිව්වේ කුමක්? ඈ, හසු වුණොත් ඒක නිමිත්තක්, ඒක මාන්නයක්. ඒකෙන් මේ කියන සිද්ධිය තමයි මේ බොහොම ගැඹුරු දර්ශනයක් මේකෙන් කියන්නේ. අපි කියමු යම් ස්පර්ශයක් නිසා උපදිනවා නම් උපදිනදී ඒ ස්පර්ශය නැතිනකොට නැති වෙනවා කියන කාරණාව පෙනෙන්න ඕනේ. එතකොට ඒ ස්පර්ශය නිරුද්ධ වෙනවත් මතු ස්පර්ශයක් නොවෙනවත් කියන කාරණා දෙක වෙන්න ඕනේ. විඥානේ නොපිටන්, ඒ කියන්නේ තව පැත්තකින් කෙටියෙන් ගත්තොත් තමන්ට පරිබාහිර රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් හෝ විඥානයක් හෝ ඇති බවට අහු වෙන්න බෑ. තේරුණාද? උදාහරණයක් හැටියට අපිට අද අපි බැලුවත් නොබැලුවත් අපිට පරිබාහිරින් රූප තියෙනවා කියන හැඟීම තියෙනවානේ. ඒ තියෙන රූපේ තමයි මේ චිත්තචෛසිකයන්ගෙන් රූපය බලනවා. ආපහු චිත්තචෛසික ඉපද නිරුද්ධ වෙන්න පුළුවන් රූපය තියෙනවා කියන එක හිතනවනේ. මේ තමයි මාන්‍ය පිහිටන්ට හේතුව. තේරෙනවද? මේ තමයි මාන්‍ය පිහිටන්ට හේතුව. අපි කියමු අපිට කයට ගැටෙනකොට යම් වේදනාවක් ඇති වුණා. යම් සැපක් හෝ දුකක් හෝ. එතකොට ඒ ගැටෙන වේදනාව අපිට සිතත් එක්ක ඉපදලා නිරුද්ධ වෙන සිද්ධියක් හැටියෙ නෙමෙයි, බාහිර කකුලෙන් ආපු වේදනාව. එතකොට අර ලස්සන රූපයක් දකිනකොට එන සැප වේදනාව, හොඳ සද්දයක් ඇහිමින් එන සැප වේදනාව කියලා අපිට සැප වේදනාව බාහිර වූවක් හැටියට හම්බ වෙන වේදනාව. තේරෙනවද? ඒකද මුඛ නිමිත්ත බලා ගන්න පුළුවන් කැඩපතක්. ඒ කියන්නේ විඥාණයට, මේ මානෙට අල්ලන්න පුළුවන් තැන. ඊට පස්සේ සංඥාව ගත්තොත් අපි රූපය හෝ හඳුනනවා නම්, සද්දයක් හෝ හඳුන ගන්නවා නම්, ගන්ධයක් හෝ හඳුන ගන්නවා නම්, යම් රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ අපි හඳුනනවා නම් ඒ හඳුනනවා කියලා කියන්නේ ඒද මාන්නේ පිටන්න පුළුවන් තැන. ඒ කියන්නේ රූපයක් හෝ පේනවා නම්, රූපයක් හෝ විඳිනවා නම්, රූපයක් හෝ හඳුනනවා නම්, රූපයකට හෝ කල්පනා කරනවා නම්, රූපයක් හෝ දැනගන්නවා නම්, මෙන්න මේ ධර්මතා ටික මේ විදිහට තිබුණොත් ඥානෙ පිහිටනවාමයි. ඊට පස්සේ නාම රූපේ කියනකොට හොඳට දකින්න ඕනේ ඖදාරික කාය සංඛ්‍යාත රූප තියෙනවා, මනෝමය කාය සංඛ්‍යාත රූප තියෙනවා, සංඥාමය කාය සංඛ්‍යාත රූප තියෙනවා. තේරුණාද? ඖදාරික කාය සංඛ්‍යාත රූප කියලා කිව්වේ කබලින්කාහාරයෙන් යැපෙන මේ වගේ රූප. මනෝමය කාය සංඛ්‍යාත රූප කියලා කිව්වේ චිත්තජ රූප හිතට එන ඒවා අපි කියමු බ්‍රහ්ම ලෝක උප්පත්ති මට්ටමේ. ඊට පස්සේ සංඥාමය කාය සංඛ්‍යාත මේ රූප කියලා කිව්වේ නැත්තම් රූප කියන ස්වභාවය දැන් අවකාශයේ රූපයක් හැටියට හම්බෙන්නේ අපිට. එතකොට අපි කියමු සංඥාමය කාය සංඛ්‍යාත ආත්ම භව පටලාභයක් හම්බ වෙනවා. ඒ කියන්නේ අනන්ත ආකාශය සිහි කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ කියන්නේ තමන්ට දැන් රූප නැහැ නමුත් හිස් වූ අවකාශය කියලා එකක් මෙහි ඇති බව හසු වෙනවා නම් ඒද විඥානේ පිළිගන්නවා. එහෙම නැතිනම් ඒ ආකාශයේ දැනගත්තේ විඥානේ කියලා මේ හැම තැනම හාත්පස විඥානං ඡායතනෙම පිළිගන්නවා. ඒ කියන්නේ ඒ විඥානේ අනන්ත අපරිමාණ විඥානේම කියන එක තේරෙනවා. ඒ කියන්නේ යම් අහසක් දැනගන්න පුළුවන් නම් ඔතෙන්දී එක කරුණක් තියෙනවා. මේ දැන් කාමාවචර පරිත්තයි රූපාවචර අරූපාවචර අප්‍රමාණයි කියලා කියන්නේ හැම වෙලාවෙම අපිට විඥානයේ අත්දැකීම හම්බ වෙන්නේ යම් ප්‍රදේශයකට කොටු වෙලා ටිකකට. අතන අප්‍රමාණයි කියලා කියන්නේ මෙහෙම සිහි කෙරුවොත් තෙරක් නැහැ කිසිම දෙයක පැටලිලක් නැති හිස් වූ අවකාශයේම අනන්ත රික්තිය දක්වා. ඒ කියන්නේ අපි කියමු ඔය කෙනෙකුට පේන්නේ නිකන් මෙහෙම සිහි කළ බැලුවොත් සක්වල ගලින් එහා පේනවා කියලා කියන්නේ හිතට අවු වෙනවා. ඒ කියන්නේ මෙහෙම හිතින් දැන් අපිට පුළුවන් නේද සිහි කළා මේ ගම වටේම හිත යොමු කරන්න ගම ඇති බවට. කෙනෙකුට පුළුවන් ඒ විදිහට හිත යොමු කරන්න හිත බලන්න ප්‍රමාණයක් නැති විදිහට. ඒ කියන්නේ මේ අප්‍රමාණ ඒ වගේ අප්‍රමාණ නෙමෙයි මෙතන මේ මහගත ස්වභාවය. ඒ කියන්නේ කෙලවරක් නැහැ. ඒ වගේ ඉච්චරට හිත තබන්න පුළුවන්. ඒ වගේ ස්වභාවය ගත්තොත් ඒක තමයි ආකාස සංඥායතනය. ආකාශයේ එයාට මේ රූපවල සුක්තක් පැටලීමක් නැහැ. රූප අහුවෙන්නේ අපි කියමු හිත දියුණු කරපු කෙනාට රූපයක් දකිනකොට මේ රූප කලාප කලාපෙදිත් තියෙන අවකාශ ධාතුනේ කියනවා කිතනකින් තමයි අවකාශය ප්‍රකට. හැමතැනම එක්ම දැන් මේ එක් නිමිත්ත දිහා බලනවා නම් අනිත් කිසිම නිමිති මුකුත් නැතුව ආකාශ ධාතුවම ප්‍රකටයි. පේන එක දෙයක් තියෙනවා නම් මේක පේන දේ ඇතුළත් මෙහෙම මෙහෙම සිද්ධියක් නෙතියෙන්නේ කියලා අවකාශයම ප්‍රකටයි මිසක මේ රූපය අහුවෙන්නේ නැහැ. ඉතින් එනකින් ජීවිතේ දියෙන්නේ. ඒ වගේ එතකොට ඒ අනන්ත වූ අවකාශය දැනගන්නේද විඥානය කියලා දන්නවනම් ඔන්න විඥානය. ඊට පස්සේ විඥානය කියලාද දෙයක් නෙමෙයි කිසිම දෙයක් නැති ශුන්්‍යතාවයක් කිසි බවක් නේද කියලා දකින කිසිම දෙයක් නැති බව හම්තන හම්බ වෙනවා. එතකොට කියනවා නත්ති කිංචි. ආකිඤ්ඤායතනෙ. කිසිම දෙයක් නැති බව හම්බ වෙනවා නම් ශුන්්‍යතාවය හම්බ වෙනවා නම් ඒ ශුන්්‍යතාවයට කියනවා නත්ති කිංචි කියලා. කිසිවක් හම්බ වෙන්නේ නැහැ. ඒකද ඒකද නිමිති ඒකද කැඩපත. ඒ කියන්නේ තමන්ගේ සිතට සිහි කරන්න පුළුවන් සිත උපදින්න පුළුවන් ශුන්්‍යතාවයක් මෙහි තියෙනවා කියන එක තියෙනවා. ඉස්සෙල්ලා තිබුණා මෙහි රූපයක් තියෙනවා. ඒ තියෙන රූපයේ දැනගත්තම රූපයේ තියෙනවා අපි චිත්තචෛසික උපදිනකොට රූපයේ තියෙනවා චිත්තචෛසික නිරුද්ධන රූපේ පේන්නේ. නමුත් රූපයේ තියෙනවා කියන එක හිතන්න. ඒ වගේ දැන් ශුන්්‍යතාවයක් තියෙනවා චිත්තජෛසික ටික උපද්දලා ඒ ශුන්්‍යතාවය ආරම්භ කළ හැකි චිත්තජෛසික නිරුද්ධ වෙනකොට ශුන්්‍යතාවය පේන්නේ. නමුත් සිත උපන්නත් නූපන්නත් ශුන්්‍යතාවයක් තියෙනවා කියලා ඇති බවක් හම්බ වෙනවා. දැන් ඊටාම සිවුන් ස්වභාවය දැන් මේක ඇති නිමෙත්තට ඒද. එතකොට ඒකයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සංඥාවක්. ඒ දැන් ඔය ඕකද තව ප්‍රකටයි. මොකද්ද ඔය ශුන්්‍යතාවය කියපෙද්ද ශුන්්‍යත සංඥාවක් ආකින්චායතන සංඥාවක් හරිද? ආ මේ ආකා සංඥාවේ විඥානංචය ආකංකයතනේ. නත්ති කිංච කියලා ඒකද සංඥාවක්. ඕක තම ප්‍රකටයි. ඊට පස්සේ සංඛාර අවශේෂ වශයෙන් එහෙමවත් නැත කියන තරම්වත් උදාාරික නැති මට්ටමට හිත වැඩෙනවා. නේව සංඥා නා සංඥා. එහෙම සංඥාවක් තියනවාද කියලා කියන්නත් බැ නැද කියලා කියන්නත් බැ කියන තැනට හිත වැඩෙන. එයාටවත් ඒ සංඥාව කියන එකක් තියනවා කියලා ප්‍රකට නැහැ. එතකොට දැන් අපිට සියලු දෙම නැහැ කියලා දැනෙන ශුන්‍යතාවයක් තියෙනවා. තව එක රළු. ඒක සියුම් වෙනවා. ඒද තමන්ගේ හිතට දැනෙන ස්වභාවයක් වුණොත් හිතෙන් තේරුම් කරගන්න පුළුවන් බවක් වුණොත් සංඥාවක් ඇතද නැතද කියන ස්වභාවයේ හෝ රැඳිලා තියෙන එක තමන්ට පරිබාහිරයක් වුණොත් ඒකද මානෙ පිටනවා. තේරුණා. ඒ අර්ථයෙන් විඥානය කියලා කිව්ව විඥාන ඡායතන දක්වා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා පහ රූප කියනකොට කාම ලෝකයේ තුල රූපය විද්‍යමානයි. වේදනා කියලා කියනකොට ආභස්තර බ්‍රහ්ම ලෝක වගේ මට්ටමේදී වේදනාවම ප්‍රකට ඈ අර ආභස්තර යත ආභස්තර කියලා පෙන්වන සැප වේදනාවම දුක් දෙවියෙන් යම්සේ ආභස්තර දෙවියද එසේ කියලා. ඊට පස්සේ දැන් සංඥාමය වගේ තැන් වලදී සංඥා සමාපatti හැටියට හම්බ වෙනවා. ඒ කියන්නේ අරූප ධර්ම දැන් ආකා සංඥායතන වගේ සංඥායතනයක් ඒව විඥානං ඡායතන ඒ වගේවා. එතකොට අරූප ස්වභාවය. එතකොට මේ සංඛාර අවශේෂ හැටියට හම්බ වෙනවා. මොකද නේව සංඥා නා සංඥා කල්ලි. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ උවිත වඩා ඉතින් විස්තර වෙන්න ඕන ගති තියෙනවා. නමුත් මේ 31 තලයේ ඇතුළත නිමිති ටික තමයි මේ ස්කන්ධ පංචකයේ එකකින් හරි දෙන්නේ. මේකින් කියන්නේ රහතන් වහන්සේ කියන තැන ස්කන්ධයක් පරිහරණය වෙන්නේ නැහැ කියන සිද්ධිය නෙමෙයි. ඒ උපදීන චිත්තචෛසික ධර්ම වලට අහු වෙන්න බෑ තව රූපයක් හෝ වේදනාව සංඥාව සංකාරයක් විඥානයක්. උපදීන ධර්මතාවයේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනා මිසක තමන් උපදින්න පෙරත් උපන්නද පස්සෙත් තියෙන රූපයක් හෝ වේදනා සංඥා සංකාර විඥානයක් හම්බ වෙන්න බෑ. එහෙම වුණොත් මේ චික ජීවිතයේ වෙලා ඒ කියන්නේ තමන් මේ මේ හේතු ටික ගැටීම නිසාමයි උපන්න හේතු ටික නැතිනො නැතිනවා කියනකොට ඒ ටික විතරයි ජීවිතේ. ඒකද තමන් දන්නේ. ඇලෙන්ද ගැටෙන්ද සිද්ධාන්තයක් නැහැ එච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මූණ විතරයි තියෙන්නේ නිමිති නැහැ. මූණක් නැති කරගන්නවා කියන එක නෙවෙයි. දැන් මූණ බලන්න දැනුමක් කියන්නේ මූණට නිමිත්තක් තිබුණොත් නේ. දැන් මේ මූණ කොච්චර වෙලා තිබුණත් මූණ තියෙන එකේ නෙමෙයි දෝෂේ. දැන් මේක ආරම්භය නිමිති හිටියොත් නේ දෝෂේ. බලා ගන්න පුළුවන්. ඉතින් කණ්ණාඩියක් හරි වතුරක් හරි මූණ බලා ගන්න නිමිත්තක් නැති වෙනවා නම් නිමිත්තක් නැති වුණා කියලා මූණක් නැති වෙනවද? නේද? එතකොට ඒ වගේ මෙතෙන්දි දැන් අපි කියේ මෙතනදී මේ උපමාවයි මම මේක ගත්තේ මාන්නෙට නෙමෙයි. ඒ වගේ දැන් අපිට කියමු අතෙන්දී අර මුඛ නිමිත්ත බලනවා වගේ මම මේ තින්දි උපමා කළේ මාන්නෙට. අපි මෙහෙම ගත්තොත් දැන් කෙනෙකුට පුළුවන් ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා ටික නිරුද්ධ වෙනවා කියලා කියන එකෙන් කියන්නේ ජීවිතයේ වූ සිද්ධියත් අතහැරෙනවා කියන එක නෙමෙයි. වහන්සේට අපි කාට හරි රූප වේදනා සංඥා සංඛාර විඥාන ටිකක් හම්බ වෙනවා නම් හම්බ වෙන්න දෙන්නේම නැහැ ස්කන්ධ ටිකකින්නේ. එතකොට ස්කන්ධ ටික යෙදිලා තව ස්කන්ධයකුත් දැනගන්න. අපි කියමුකෝ රූපය කියලා එකක් දැනගන්නවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා පහක් උදව් කරගෙන දැනගන්න වෙන්නේ. එතකොට ස්කන්ධ හයක් නේ. තේරෙන මේ සියුම් සිද්ධියක් ගැන කියන්නේ. මේ වේදනාවක් දැනගන්නවා නම් වේදනාව දැනගන්නවා කියන සිද්ධියේදී තව රූපය ඇසුරු කරගෙන පහළ වෙන චිත්තචෛසික ටිකකින් වේදනාව ගැන දැනගන්න වෙන්නේ. ඒ චිත්තචෛසික ටික සිතයි චෛසික ටිකයි නාම ධර්ම. ඒ සිතයි චෛසික ටික යම් වස්තුවක යම් රූපයක පිහිටලා තියෙනවා නම් දැන් මෙතන ධර්මතා පහක්ම තියෙනවා. ওই ධර්මතා පහේ පිහිටලානේ අපි දැන් වේදනාවක් හෝ රූපයක් දැනගන්නේ. දැන් ධර්මතා හයයි. ඒ කියන්නේ දැන් මේ සිද්ධියට අමතරව අහුවෙන්න එකක් තියෙන හැම වෙලෙම. නමුත් අපිට යම් දැනුමක් එනවා නම් දැනගන්නවා නම් දැනගන්නවා කියන සිද්ධිය ඒ කියන්නේ ඒ හේතු ටික නිසාම උපන්න චිත්තචෛසික ටිකක් උපදිනවා නම් යමක් දැනගන්නවා කියන කාරණාවට හේතු ටික නිරුද්ධ වෙනකොට ඒ දැනගන්න බව තමයි නිරුද්ධ වෙන්නේ. දැන් අපි කියමු මේ හැම දෙයක්ම ශුන්‍යයි නේද? ඒ කියන්නේ කිසිම නිමිත්තක් නැති බව අපි අරමුණු කරනවා කියලා කියන්නකො. කිසිම නිමිත්තක් නැති බව අරමුණු කරනකොට ඊට පස්සේ දැන් කිසිම නිමිත්තක් අපිට හම්බ වෙන්නේ නැහැ. අනිමිත්ත ස්වභාවයයි සිහි වෙන්නේ. දැන් අනිමිත්ත ස්වභාවයේ සිහි වෙන එකට ඒක වැය වෙලා හින්දා අපි දන්නේ නැහැ. ඒ ටික නිරුද්ධ වෙනකොටම ඊගාව සිතට අපිට හම්බ වෙනවා නම් අනිමිත්ත කියන ස්වභාවයේද හිතින්ම උපද්දපු එකක් කියන එක හම්බ වෙනවනේ. තමන්ගේම කෘත්‍යයක් හැටියට හම්බ වෙනවා.
අනිමිත්තයි
කියන ස්වභාවය තමයි හිතෙන්ම නම් දැනගත්ත ඒ දැනගත්ත ස්වභාවය නිරුද්ධ වුණා නිසා. මේක මෙහෙ තිබුණු අනිමිත්ත බවක් නැති වුණා නෙමෙයි. දැනගත්ත නෙමෙයි. අන්න ඒ වගේ අර්ථයකටයි මෙතෙන්දි කියන්නේ මානෙ කියන එක. මේ යම් රූපයක් නිට්ටියද අනිත්‍යද කියලා අහන්නේ ඒකයි. යමක් අනිත්‍ය නම් අනිත්‍ය ස්වභාවය නිසාම දුකයි. එතකොට මේ අනිත්‍යාර්ථයෙන් දුක පෙන්වන තැනදී පෙන්නනෝ සැපද දුකද උපේක්ෂාවද කියන දුකම දුකයි කියන අර්ථයකට. තේරෙනවද? යද නිච්ඡං තන් දුක්ඛං කියලා කියන තැනදී ඔතෙන්දී එක්තරා භික්ෂු මහත්මයෙක් නමක් තනියම කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියලා වේදනා තුනක් පැනෙව්වා. එතකොට තව බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් වේදනාවක් තියෙනවා නම් මහණී ඒක දුකමයි. සියලු වේදනාව දුකමයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාරුවා. මේ දේද භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෙහෙම දේශනා කළා. මොකද්ද මේකේ අර්ථය කියලා. ඒ කියන්නේ මහණී සැප වේදනාවකුත් තියෙනවා, දුක් වේදනාවකුත් තියෙනවා, උපේක්ෂා වේදනාවකුත් තියෙනවා කියලා තුන් වේදනාවකුත් භාග්‍යතුන් වහන්සේ වදාරනවා. ඒකත් මම අහලා තියෙනවා. මාන සියලු වේදනාව දුකයි කියලා දේශනා කරනවා. ඒකත් මම අහලා තියෙනවා. මොකද්ද මේකේ හේතුව? දැන් පරස්පරයක්නේ. සියලු වේදනාව දුකයි කියනවා. මෙතන සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. ඒක බුදුරජාණන් වහන්සේ කරුණු ටිකක් පෙන්නනවා. එතෙන්දී මහණෙනි මම සැප වේදනා තුන්, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා තුන් වේදනාවකුත් තනෙව්වා. ඒක හරි. සාදු සාදු මහණ මම එහෙම පෙන්නනවා තමයි. සියලු වේදනාව දුකයි යන යමක් තියෙනවා. ඒකත් මම පෙන්නනවා තමයි. මහන මම මේ සංඛාරයන්ගේ අනිත්‍ය බව සඳහාම සියලු වේදනා දුකයි කියනවා. සංඛාරයන්ගේ ක්ෂේභාවය සඳහාම, වැයභාවය සඳහාම, නිරෝධ ස්වභාවය සඳහාම, විරාග ස්වභාවය සඳහාම මම සියලු වේදනා දුකයි කියලා කියනවා. ඒ කියන්නේ හටගෙන නැති වෙන අර්ථයෙන් හැම වේදනාවම දුකයි කියලා කියනවා. දුක් වේදනාව දුකමයි. උපේක්ෂා වේදනාවත් හටගන්න නැති වෙනවනම් දුකක්, සැප වේදනාවත් හටගන්න නැති වෙනවනම් දුකක් කියන කාරණා. එතකොට මෙතෙන්දී යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ රූපය නිත්‍යං වා අනිත්‍යං කියන දෙනෙන් පෙන්වන නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකයි කියන තැනදී ඒ සංඛාරයන්ගේ ක්ෂය වැය නිරෝධ ස්වභාවයෙන්මයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ සැපසහගත රූපේ වෙන්නත් පුළුවන්, දුක්සහගත රූපේ වෙන්නත් පුළුවන්. අනිත්‍යාර්ථයෙන් දුකයි. එහෙනම් ඒක මම හෝ මගේ ආත්ම හැටියට දකින්න සුදුසුද? ඒ කියන්නේ මම වෙමි කියලා මගේ කියලා තණ්හාවෙන් ගන්න හෝ මගේ ආත්මය කියලා දකින්න හෝ මම වෙමි කියලා ගන්න සුදුසු නැහැ. ඊට පස්සේ මේ විදිහට මේ ගන්න සුදුසු නැහැ. ඊට පස්සේ පෙන්නනවා ඒ නිසා අතීත අනාගත වර්තමාන තමා තුළ බාහිර තියෙන මේ හැම රූපයක්ම මම හෝ මගේ හෝ මගේ ආත්මය හැටියට ගන්නේපා කියන එකෙන් කියන්නේ මොකද්ද? දැන් හොඳට බලාගන්න ඕන මම හෝ මගේ හෝ මගේ ආත්මය හැටියට ගන්නේපා කියනකොට එහෙම ගන්න බව උනේ රූපේ ඉතුරු කරන පමණකින්ම. ඒකයි මෙතෙන්දී ලැබෙන්න ඕනේ. මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ දැන් අපි කියමු මම වෙමි කියන හැඟීම හෝ හිතිනවා රූපේ ඉතුරු කරු. රූපේ ඉතුරු නොවන තැනටම හටගෙන නිරුද්ධ වෙන තැනටම දෙවිය යුතුයි. යමක් නිත්‍යං වා අනිත්‍යං කියලා කියනකොට අනිත්‍යයි කියලා කියන්නේ දැකපු රූපේ අනිත්‍යයි කියනකොට අපිට හම්බ වෙන්න ඕනේ අපි දකින්ද කලමත් මෙහෙම රූපයක් තිබුණ දැක්කට පස්සේ තියෙනවා කියන තැනකින් නෙමෙයි. අපිට යම් රූපයක් පේනොත් මේ ස්පර්ශ නිසාම මේ රූපයක් පේන්නේ. ස්පර්ශ නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා කියන තැනකින් පේනවා. ඒකත් අන්න ඒ අර්ථයකට ආවහමයි රූපය කියන එක දුකයි කියන එක. එහෙම ආවහමයි මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියන ගැනීම නොවේනේ. අන්න ඒ තැනට එනකන් එන්න ඕනේ. එහෙම නැතුව ඇති බවට හම්බ වෙන රූපය අනිත්‍ය හැටියට බලලා දුක ගැන ඇත්ත හිතුවා කියලා මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියන කරුණ නැති වෙනවා යන්න නොවේනවා.
අනිත්‍ය කියන බබුත් මේ
අහුවෙන්නේ. එතකොට මෙතනදී බොහොම සියුම් කාරණා ටිකක් මම මෙතනදී කිය මම කියන එක කියාගත්ත දැක්කම දෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට මානේ නොහිතන විදිහට අනිත්‍ය කියන එක පේනවා. ඒ අනිත්‍ය පේන්න නම් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පේන්න ඕනේ. එතකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන කාරණාවේදී මෙහෙම කාරණාවක් වෙන්නත් ඕනේ. එහෙම වෙන්න නම් ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන සිද්ධිය අපිට වෙන්න නම් ඒ ධර්මතාවයේ තමන්ගේ පරිබාහිර වූවක් හිතේ හම්බ නොවෙන්න ඕනේ. ඒ මොහොතකට හෝ හම්බ වුණොත් තමන්ට පරිබාහිරව ඒ මොහොතකට හෝ හම්බුණු විඥානේ පිටිනවා. අපි කියමු පෙර නොතිබීම අපි ගියාට පස්සෙම තමයි හටගන්නේ. අහකට යනකොටම නැති වෙනවා. නමුත් ඒ මොහොතට හෝ බලන්න පුළුවන් කියන කාරණාව අපිට හිතෙනවා එහෙම. තේරුණා. දැන් අපි කියමු යකඩ කෑලි දෙක එකට පෙර නොතිබීම එකට ගැටුනහම තමයි හටගන්නේ. ගැටීම නැති වෙනකොටම නැති වෙනවා තමයි. නමුත් මේ මොහොතකට හරි ගැටගෙන සද්දේ හගන්න පුළුවන් කියන තැනකින් විඥානේ පිහිටනවා. කෙනෙකුට හිතුනොත් දැක්කොත් යකඩ කෑලි දෙක ගැටුනහම සද්දේ කියන එක ගැටෙන්න පෙර තිබුණත් නෙමෙයි ගැටෙනවා කියන වෙලාවේදී ඒ රූප ගැටීම නිසා සද්දේ කියන එක තමා තුළ උපදින්නේ කියලා දැක්කොත් තේරෙනවා. තමා තුළම උපදින්නේ කියන එක දැක්කොත් හටගෙන එතකොට ඒ හේතු නැතිනකොට තමා තුළ නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් මෙයාට මේ විඥානේ පිහිටන දැනක් නැහැ. දැන් මොකද එයාට සද්දේ කියන එක බාහිරේ පිහිටියා වෙන්න නම් වෙන්නේ යකඩ කෑලි දෙක ගැන නිමිත්තකින්මයි වෙන්නේ. යාට ඒ යකඩ කෑලි දෙක මේ ඇඳුවේ නැත්නම් සද්දේ කියන එකට නිමිති නෑ බාහිර තමා තුළ හම්බ වෙනවා. ඒ කියන්නේ සෝත ස්පර්ශය නිසානේ. සෝතය ආධ්‍යාත්මිකනේ. තේරෙනවද? ඒ කියන්නේ දැන් මෙතෙන්දි හොඳේ කාරණාවක් තියෙනවා තේරුම් ගන්න. ආ ලී කැලි දෙකක් එකට ගැටෙනකොට ඇතිල්ලුවොත් ගිනි ගන්නවනේ. අපිට හිතෙන්න පුළුවන් මේ ලී කැලි දෙක එකට ඇතිල්ලීම නිසායි ගින්න ආවේ කියලා. තේරෙනවද? නමුත් එහෙම වැරදි. මේ ලී කැලි දෙක එකට ඇතුල්ලපු නිසා නෙමෙයි ගින්න ආවේ. මෙතන බොහොම සියුම් කාරණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලී කැලි දෙක එකට ඇතුල්වනකොට මේ උෂ්මජායත උෂ්ණේ උපදිනවා. මේ එතකොට මේ අග්නි අබිනිපත් ඒ උෂ්ණේ නිසා ගින්න උපදිනවා. අපිට හිතෙන්නේ ගින්න ඇති උනේ ලී කැලි දෙකෙන් කියලා. නමුත් ලී කැලි දෙකෙන් නෙමෙයි ගින්න ඇති උනේ. ලී කැලි දෙක ඇතුල් වෙනකොට එහෙනම් නිකන් තියෙද්දි එන්නේද? ලී කැලි දෙක එකට ඇතුල් වෙනකොට එතන ඇති වෙන මොකද්ද? උෂ්ණේ. තේජස. ඒ තේජෝ වැඩි වීමෙන් තමයි ගින්න උනේ. ඒ වගේ අපිට හිතෙන්න පුළුවන් මේ වේදනා සංඥා කියන දේවල් ඇහත් රූපියක් නිසා එනවා කියලා. ඇහත් රූපියක් දෙක ගැටෙනකොට එතන ඇති වෙනවා විඥානෙ උෂ්ණේ වගේ. ඒ ස්පර්ශ නිසා මේ වේදනා සංඥා කියන සිද්ධියක් හැම වෙලෙම වෙන්නේ. එතකොට මේ රූපේ හෝ දකිනවා, ඇහ හෝ දකිනවා, මේ හිත හෝ දකිනවා කියන කාරණා නෑ. ඒකයි විඥානෙ හැම වෙලෙම පස්ස සම්පයුක්තයි. ඇහත් රූපියක් කියන තැනට විඥානෙ බැසගත්තාම විඥානෙ දැන් රූපයක් දැනගන්න බෑ. ඇහත් රූපයක් තියෙන තැනට විඥානෙ බැසගෙන තියෙන. දැන් විඥානෙ ඇහ රූපය කියන දෙන්නගේ පැත්ත අරගෙන රූපය දකින්ද ඇහ දකින්ද යනවා නෙවෙයි, ඇහත් රූපයක් කියන දෙන්නගේ පැත්ත අරගෙන විඥානෙ තියෙන්නේ. ඇහත් රූපයක් සිතක් කියන මේ තුන් දෙනා කියන්නේ ස්පර්ශය කියලා. ඒ නිසා ඒ හිතේ මෙහෙම වේදනා සංඥා පහළ වෙනවා. තේරෙනවද? එතකොට මේකෙන් කියන හිතකින් රූපයක් දකිනවා නෙමෙයි. දැන් හොඳට තේරුම් කරගන්න ඕනේ විඥාණයෙන් හිතකින් අපි යම් රූපයක් දකිනවා නම් මේ රූපය හිතේ ගැටෙනවා කියන්න වෙනවා. තේරුණාද? හිතේ ගැටෙනවා කියන්න වෙනවා. නමුත් රූපයේ හිතේ ගැටෙන්නේ නැහැ. චිත්ත විසංසත්තයි. හිතේ යෙදෙන්නේ නැහැ. එහෙනම් රූපේ නම් කෙලිම පේන්නේ හිතේ යෙදෙනවා කියන්න වෙනවනේ. හිතේ යෙදෙන්නේ නැහැ. චිත්ත විපයුක්තයි. හැම වෙලාවෙම වේදනා සංඥා තමයි හිතේ ගැටලා තියෙන්නේ, හිතේ යෙදිලා තියෙන්නේ. මේ ඒ එතකොට අන්න ඒ අර්ථයෙන් දත යුතුයි හැම වෙලාවෙම අපිට යම් රූපයක් තියෙනවා නම් වේදනා සංඥා සංකා මේ යම් ආධ්‍යාත්මික බාහිර ආයතනයක් තියෙනවා නම් ඒ ටික ගැටීම නිසා මේ හිතින් විඳිනවා හඳුනනවා කල්පනා කරනවා කියන සිද්ධියක් වෙන්නේ නැහැ. හිතට රූපේ වේදනාව සංඥාව සංකාර විඥානය දැනගන්න බෑ. ඒකෙදි මම මේ දැනගන්න බෑ කියලා කිව්වේ මේ කෙලිම රූපේ දැනගන්නවා කියන කාරණාව නොයදිනවා කියන එකෙන්. ඒ කියන්නේ ලී කැලි දෙකට කෙලිම ගින්න උපදවන්න බෑ. ලී කැලි දෙක ඇතිලෙනකොට උෂ්ණය උපදිනවා, උෂ්ණය නිසා ගින්න ඇති වෙනවා වගේ ආධ්‍යාත්මික බාහිර ආයතන ස්පර්ශ වෙනකොට විඥානය වේදනා. ඒ විඥානය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම තියෙනවා. හරියට ගින්න උපන්නා වගේ. තේරෙනවද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලී කැලි දෙක වෙන වෙනකොට උෂ්ණේ නැති වෙනවා. උෂ්ණේ නැති වෙනකොට ගින්න නැති වෙනවා. එතකොට ආයතන ටික වෙන වෙනකොට විඤ්ඤාණය නැති වෙනවා. එතකොට ගින්න නිවනවාගේ ස්පර්ශ නැති වෙනවා. පෙනෙනවා කියන එක වෙලා තියෙන්නේ මොකද? ආයතන ගැටෙනකොට හිත දැක ගන්නකොට ඒ හිතේ මේ වගේ නාම ධර්ම ටිකක් කියදිලා. ඔන්න දැන් අපි පෙවුණා, ඇහුණා කියන සිද්ධි ටිකේදී. ආයේ හිතක් කෙලිම මෙහෙම ගත්ත නෙමෙයි. ඒ රූප වෙනකොට හිත නැති වුණා, එතකොට ලැබුණු ඒ හිතට ලැබුණු අත්දැකීමත් නිරුද්ධ වුණා. එතකොට කිසිම වෙලාවක රූපය කියලා එකක් ඇහැ කියලා එකක් හිතට හම්බෙලා තිබුණේ නැහැ. තේරෙනවද? ඇහත් රූපයක් තියෙන මැද්දට නම් හිත බැසගත්තේ. අපි කියමුකෝ එහෙම බැසගත්ත නිසා හිතක මෙහෙම ධර්මතා ටිකක් ඇදිලා නම් තියෙන්නේ.
ඒ වෙලාවට ඒක වෙන් කරන්න පුළුවන් කමක්
නැහැ. ඔව්. නමුත් ඒ වෙලාවේදී ඒ හිත ඇහැ රූප කියලා දන්නේ නැහැ. ඒ තුන් දෙනා දැන් එකට ඇදිලානේ. ඒ පහළ වෙලා තියෙනෙත් ඒ නිසා හිතක නම් ධර්ම ටික. නිරුද්ධ වෙනකොට අර ඇහත් රූපය දෙක වෙන් වෙනවා. හිත නිරුද්ධ වෙනකොට ඒ හිතේදී නාම ධර්ම නිරුද්ධ වෙනවා. ඔබඳු සිද්ධි ඊගාව හිතෙන් ඊගාව සිතකත් ඇත්ත ඔය වගේ සිද්ධියක්. ඊගාව සිතකත් ඇත්ත ඔය වගේ සිද්ධියක්. නමුත් අපි කරන්නේ ඊගාව සිද්ධියකින් උපදින සිතේ ඒ ඒබඳු ස්වභාවය කියලා දකින්න නැතුව ඉස්සෙල්ලා මේ කියන්නේ
සම්ප්‍රාප්තයන්.
ඔව් අර රූපයයි දැක්කේ. නාම ධර්මයනේ කියලා තීරණය කරන එක. අපිට ඉතුරු නොවෙන්න ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ යම් ස්කන්ධ ටිකක් වැය වෙලා යමක් දැනගන්නවා නම් ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනකොට දැනගත්තා කියන සිද්ධියද නිරුද්ධයි. කියන තැනකින්. හිස් බව නම් දැනගත් ස්කන්ධ ටිකකින් ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙන හිස් බවද නිරුද්ධයි කියන තැනක් තියෙන්න ඕනේ. එතකොට එයා රූපයක් වේදනා සංඥා සංකාරයක් ඉතුරු වෙන්නේ නැහැ. යම් ස්කන්ධ ටිකක් වැය වෙලා රූපෙද දැක්කේ. ඉස්කන්ධ ටික නිරුද්ධ වෙන රූපෙද නිරුද්ධයි කියන තැන තියෙන්න ඕනේ. ඔබඳු අර්ථයක් ගැනයි මේ කියන්නේ. එතකොට ඒ ස්කන්ධ ටික ඉදීමෙන් හම්බ වෙන රූපය කියන එක ස්කන්ධ ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන එක ජීවිතය වෙලා. එයාට කලින් තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි තියෙන්නේද නැහැ. එයාට හම්බ වෙන්නේ නැහැ හැම සිද්ධියක්. හම්බ වෙන්නේ නැහැ කියලා කියන්නේ තමන්ට ඒ චිත්තජෛසික ධර්මයන්ට පරිබාහිර ඉතුරු වෙන ධර්මයක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපිට මෙහෙම වස්තුවක් වෙනකොට අපි දන්නවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකම වැය වෙච්ච නිසාම මෙහෙම පේනවා කියලා. රළු පිටින් ගෙඩි පිටින් හරි ගමන්නේ. එතකොට මේ ස්කන්ධ පංචකයම නිරුද්ධ වුණොත් මේ පේන සිද්ධියමයි නිරුද්ධ වෙන්නේ. පේන සිද්ධිය ඉතුරු කරලා චිත්තචෛතසික විතරක් නිරුද්ධ කරන්න එපා. වැඩක් නැහැ. දැන් අපි කියමු අපි දකින්ද පෙරත් ඒ කියන්නේ ඇහැයි රූපයයි කියනවා ඒ දෙක ගැටුණු නිසා සිත උපදිනවා. සිතෙන් ඒ තියෙන රූපය දකින්නවා. ආපහු නිරුද්ධ වෙනකොට ආපහු රූපය තියෙනවා කියන ස්වභාවය තියෙනවා. ඒ දකින රූපය පේන රූපය රූප කලාව බිඳි බිඳි යන නිසා හෝ නැත්නම් කවදාහරි නැති වෙන කම නිසා හෝ අනිත්‍ය නිසා තණ්හා කරන්න හොඳ නැහැ කියන තැනකින් හරියන්නේ නැහැ. වෙන්න තියෙන ටික වෙලා දැන් අපිට හිතෙනවා නම් වර්ණ රූපය කියලා හරි එකක් මෙහි තියෙනවා. ඔය තියෙන රූපයේ ඉතින් කැඩෙනවා බිඳෙනවා නැති වෙනවා පළුදු වෙන නිසා අනිත්‍යය උකට තණ්හා කරන්න හොඳ නැහැ කියලා කිව්වට ඒ තණ්හාව ඔය බැලීම සමත් නැහැ ප්‍රතිසන්දිය නවත්තන්න. ඒ කියන්නේ නිමිත්ත හැටියට හම්බ වෙනකොට විඥානේ පිහිටලා තියෙන්නේ. ඔව්. ඕකට මම අර කියන සිද්ධිය තියෙන දැන් අර සිත කරන උපමාව එහෙම. ඒ කියන්නේ දැන්
මේක තේම දැන් එහෙමත් කරන්න ඕනේ.
එහෙම වෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් අර ගොඩක් අවිද්‍යාවේ ස්වභාවය තමයි හරි චිත්තචෛතසික පිටක නිසා තමයි රූප පේන්නේ කියලා ලෝකය දකිනවා. ඒ වුණාට රූපය අනිත්‍යයි තමයි. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා තමයි. මේ කොහොමද ගන්නේ ඒක? අපි කියමුකෝ යම් රූපයක් තියෙන මේ රූපේ පේන බව පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඊට පස්සේ අපි පැත්තකට ගියාම දැන් අපිට පේන්නේ නැහැ නමුත් රූපේ තියෙනවා.
දැන් අපිට ආශ්‍රිත මට පේන්නේ නැහැ. මොකද මම ඒකට
හැදිච්ච දෙයක් නම සාධිත නැති වෙනවා. වගේ තැනක එතකොට විඥානේ පිහිටලා එහෙම හම්බුණු කිඩයක් ගන්න නම් දැනුම තියෙන්න බෑ. ආපහු සමාහයට අපි හිතනවා මෙහෙම. දැන් පෙර නොතිබීම මේ රූපේ හට ගන්නවා. මේ දකින්නකොට තියෙන රූප කලාප ටිකක් නිසායි මේ පේන්නේ. චිත්තජයසික ටික නිරුද්ධ වෙනකොටම එතන ඉඳලා තිබුණු රූප කලාපත් නිරුද්ධ වෙලා. එහෙනම් පේන දේ දිහනවනේ. ආපහු අලුතෙන් දකින්නකොටම වෙන රූප කලාප ටිකක් හැදිලා එතන තියෙන වර්ණ රූප පේනවා. කියන තැනක. අපිට ලෝකය හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දැන් ඔන්න මම දැන් සාර්ද දැන්නේ දැක්කා. දැන් දකින්න වෙලාවේදී මට මේක යම් රූප කලාප ටිකක් නිසා නම් පේන්නේ. මම පැත්තකට යනකොට ඒ චිත්තචෛසිකත් නිරුද්ධයි. දැන් ඒ වෙලාවේ තිබුණු රූප කලාප ටිකක් දැන් නැහැ. අලුත් ඒවා ඉපදිලා පස්සේ බලන් දෙනකොට පෙර නොතිබීම එකක් තමයි මේ පේන්නේ. අලුත් රූප කලාප වලට කියලා බලනවා. ඒද වෙන්නුනේ තියෙන ඒද තමන්ට පරිබාහිර අලුත් රූප කලාප වලින් හරි එකක් දැන් හැදිලා නේ
තියෙන්නේ.
අන්තිමට රූප කලාප වෙනස් වෙවි හරි ඇවිල්ලා තියෙන එක රූපය කියන දෙන් තේනවා. මෙතන බොහොම සිමුම් හිතන්න ඕනේ සිද්ධිය. අර මං සීත කරන උපමාවෙන් හැම වෙලාවෙම කියන්නේ දැන් සීත කරන්නේ දොර අරින්ද ඇරියට පස්සේ ලයිට් එක පත් වෙන්නේ කෙනෙක් නුවණ නැත්තම් මේ දොර අරපු නිසාමයි පත් වෙන්නේ කියලා එයා මේක පත් වෙලානේ ලයිට් එක තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ. දොර යහුවට පස්සෙත් හිතනවා තාම දැන් පත් වෙලා තියෙන්නේ කියලා. එහෙම අදහසින්ම දොර අරිනවා. එතකොට තමන්ගේ අදහස හොඳට තහවුරු වෙලා තියෙනවා. පත් වෙලාමයි තියෙන්නේ කිව්ව නෙමෙයි පත් වෙලා තියෙන්නේ කියන තැනකින් තමයි පේන්නේ. දැන් සීත කරන දොර ඇරියා දොර වැහුවා ලයිට් එක පත් වෙලාමයි තියෙන්නේ කියන තැනක ඉන්නවනේ. ඔන්න දැන් මේ ලයිට් එක පත් වෙලා තියෙන කොටයි තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව නැති වෙන්න නම් මේක අනිත්‍ය බලන්න ඕනේ කියලා හිතාගෙන දැන් ඉතින් අනේ ওই ලයිට් එක තප්පරේට 60 වතාවක් නිවෙනවා පත් වෙනවනේ කියලා මෙනෙහි කරනවා. දැන් ඔහොම මෙනෙහි කරුවා කියලා ඇති ඵලය මොකද්ද? මෙයාට දොර ඇරියත් දොර වැහුවත් පත් වෙලාම තියෙන ලයිට් එකක් තියෙනවා. ඒ පත් වෙච්ච එකේ නිවෙන බවයි මේ දකින්නේ. ඉබේම පත් වෙච්ච බව තුල නැද්ද මනස බලන්නේ? පත් වෙච්ච එකක නෙමෙයිද නිවිච්ච බව බලන්නේ. නිවෙන බව බලන්නේ. නිවෙන බව බලන්න පත් වෙලා තියෙනවනේ එයාට ලයිට් එක. මේතර හොඳ සීන් සිද්ධියක්. ඒ කියන්නේ නිවෙන බව පත් වෙන බව උදව් කරගෙන දැන් විදර්ශනා කරන්නේ. පත් වෙන බව ඇත්ත වෙලා දැන් පත් වෙන ලයිට් එකේ බලනවා මේ පත් වෙන මේ ලයිට් එක මෙහෙම පත් වුණාට තප්පරයක 60 වතාවක් නිවෙනවනේ කියලා පත් වෙච්ච දේ තහවුරු කරලා තියෙනවා. දැන් පත් වෙලා තියෙන බවයි තහවුරු කරලා තියෙනවා. අන්තිමට. ඒක තේරෙන්නද කියන්නේ? ඒ කියන්නේ දැන් එයා බලන්නේ මේ පත් වෙලා තියෙන ලයිට් එක ඔය පත් වුණා පත් වෙලා තිබුණට ඔක තප්පරයක 60 වතාවක් නිවෙනවානේ. ඒක තප්පරයක 60 වතාවක් නිවි පත් වෙන සිද්ධියක් දැන් දකිනවා. ඒ පත් වෙන අර අනිත් කෙනා දකින එකට පොඩි විශේෂණයක් එකතු වෙලා නමුත් සංඥාව පත් වෙනවා කියන තැනමයි ඉන්නේ. නමුත් ඕක ඇත්තටම වෙන්න ඕනේ දේ තමයි සංතතියම සිඳෙන්න ඕනේ. යටි සම්පතියම කියලා කියන්නේ ආලෝක සංඥාවම නැති වෙන දුන. ඒ කියන්නේ සීතකරණේ දොර අරිනකොටම පත්තු වෙනවා කියලා දන්නවා. දොර වහනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් තප්පරයක 60 වතාවක්වත් නිවිනිවි පත්තු වෙන ආලෝක කතාවක් තියෙනවා යන්න නොයිද? ආලෝකය කියන එක පෙර නොතිබීම හටගත්ත කියන තැනක. ඒකට එතකොට හේතුඵල ධර්ම දකින්න ඕනේ. තේරෙනවද? අර අපි කියන්නේ ඒ පෙර නොතිබීම මේ ලයිට් එක පත්තු වෙන දොර ඇරපු නිසාමයි පත්තු වෙන දොර වහනකොටම නිවෙනවා කියලා කියන්නේ ඇයි කියලා කවුරු හරි අහුවොත් හේතුව පෙන්වන්න ඕනේ. මේ දොර අයිනේ තියෙනවා මෙන්න මෙහෙම ස්විච් එකක්. දොර වහනකොට අරිනකොට වෙන්නේ ওই බටන් එකේ ඉදිරියට එන එක. ඒ නිසා ලයිට් එක පත්තු වෙනවා. දොර වහනකොට වෙන්නේ බොත්තම එදෙනවා. එතකොට ලයිට් එක නිවෙනවා. ඕනනම් එන්නකො කියලා ඉතරලා දොර ඇරලා ඉවර වෙලාම බාස්නෙක ඔබල පෙන්නනවා. ආහන් එතකොට තමයි පිළිගන්නේ. ඒ වගේ ඇයි මේ දකින දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ? කියලා අහුවහම දොර ඇරලා බටන් එක ඔබල පෙන්නවා වගේ තමයි මේ ස්පර්ශය නිසා මේ තුන් දෙනාගේ එකතු ස්පර්ශය නිසායි හටගන්නේ. ස්පර්ශේ නැති වෙනවා කියලා පෙන්වන්නේ මේ බුත්තම ඔබලා පෙන්නනවා වගේ. එහෙම එතකොටයි දකින්නේ මෙහෙම කියලා. දැන් බුත්තම ඔබලා පෙන්නන එකත් වරද්ද කරනන්
තියෙන්නේ.
ඉතින් ස්විච් එකක් කැරිලා. ඉතින් මොකද වෙන්නේ? අන්න ඒ වගේ වෙලා හරියන්නේ දැන් අපි ඒ කියන්නේ දැන් අපිට අපි කියමු ශාලාව කියලා. අපි කොච්චර කතා කරන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. වචන කතා කරුවොත් ඒ කියන්නේ ඔන්න අපි දකින්න පෙරත් දැන් දාන ශාලාව වරහේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. ගියාට පස්සෙත් පේනවා. පෙවුනට පස්සේ පෙවුනක තියෙනවා කියලා එන්නේ. ඔහොම තියෙන අපි අනේ ඉතින් මේ දාන ශාලාවද කැඩිලා යනවා නේද, කවදා හරි පරාලද්දිරලා යනවා නේද, මේව නැති වෙනවා නේද කියලා හිතෙනවා. ඇති ශාලාවකට නැති බව හිතනවා මේ දැන්. දැන් තියෙන එකකට අපිට හිතන්නුනේ විදර්ශනාව කියන එක තාම ලෝකතර මාර්ග නෙමෙයි කියන්නේ. ඇති දෙයකටමයි නැති බව වළඳ වෙන්නේ. බලන්න ඇති බවේ නෙමෙයිද කියලා දැන් ශාලාව කියලා එකක් ඇති හින්දා නේද එහෙම බලන්න වෙන්නේ අපිට. ශාලාව කියන එක නිරුද්ධ වෙන්න ඕනේ. එතකොට ශාලාව විදර්ශනා කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඒ හේතු ටික වැය වෙලාම ශාලාව කියන එක හැදිලා හේතු ටික නිකුත් වෙලා ශාලාව නිරුද්ධ වෙනවා කියන සිද්ධියකින් අනිත්‍ය දකින්නම ඉතක. ශාලාව කාන්ති දකින්නවා නේ. වෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඇති ශාලාවක් ඒ කියන්නේ ඒක උදේ දැක්ක දැනු සිහි කරන්න පුළුවන් පස්සෙත් ගිහිල්ලා බලන්න පුළුවන් කියන තැනකින් ශාලාව තියෙනවා කියලා හිතාගෙන ඔය ශාලාව කැඩිලා යනව නේද, ඕක අනිත්‍ය වෙනව නේද කියලා බැලුවා කියලා කවදාවත් ඒ අන්තිේ අනිත්‍ය වෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද? තාම ඇති බවතයි කරුණු තව විශේෂණයක්. ශාලාවකටනේ බලන්නේ. ඇහැටත් ඔය සිද්ධියම, කනටත් ඔය සිද්ධියම, නාසයටත් ඔය සිද්ධියම, මුළු ශරීරෙටම ඔය සිද්ධියම. ඔක්කොම තාම ඒකයි මේවා විදර්ශනා ඥාන කියලා කියන්නේ. ලෝකෝත්තර මාර්ගය නෙමෙයි කියලා කියන්නේ. ලෝකෝත්තර මාර්ගයේදී හම්බෙන ස්කන්ධ නිරෝධය. ඒක ශාලාව කියන එක නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ එයාට දන්නවා හොඳට ආ චුට්ටක්වත් වර්ණ රූපේ කිලෝටි ඉතුරු කරන්නේ නැතුව මේ ඇහැ හිත රූප කියන මේ හේතු ටික නිසාම රූපේ කියලා එක තේරෙනවා. තේරෙනවද? ශාලාව කියනවනේ ශාලාව කියන්නේ. රූපේ කිව්වත් එකයි ශාලාව කියත් එකයි. ශාලාව පේන්නේ පෙර නොතිබීමයි කියනකොට ආය බාහිර රූපවලට ඉතුරු වෙන්න බෑ. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා හේතු ටික නැතිනම් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා දැක්කනවා. දැන් අනිත්‍ය බව බලන්නවත් ශාලාවක් නැහැ. දැන් මොකද අනිත්‍ය බව බලන්නේ? බිඳි බිඳි යන හෝ කැඩෙන බිඳින හෝ ශාලාවක් බලන්නවත් ඉතුරුද? එහෙම නැහැ. ශාලාව උපදින හැටි හා එයා ශාලාවක් දන්නවා, ශාලාව ඇති වෙන හැටි දන්නවා, ශාලාව නැති වෙන හැටි දන්නවා. ඒ වගේ යම් කිසි කෙනෙක් ඇහැද දන්නවනම්, ඇහි ඇතිවීමද දන්නවනම්, ඇහි නැතිවීමද දන්නවනම්, ඇහැ නැති කරන මගද දන්නවනම්, ඔය පරියායමයි කෙනෙක් ශාලාවද දන්නවා, ශාලාවගේ ඇතිවීමද දන්නවා, ශාලාවගේ නැතිවීමද දන්නවා, නැති කරන මගද දන්නවා. එකම විදිහකින් කෙනෙක් පුටුවද දන්නවා, පුටු ඇතිවීමද දන්නවා, පුටු නැතිවීමද දන්නවා, පුටු නැති කරන මගද දන්නවා කියලා එක ඔය හැම තැනකටම යොදන්න පුළුවන් එකම සිද්ධිය තියෙන. අන්න ඒ විදිහට හිත පදවල මෙනෙහි කරන්න ඕනේ. මෙතෙන්දී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මය හමු නොවන විදිහට මෙනෙහි කරන්න. හමු නොවෙනවා කියන දෙයින් මම අදහස් කරන්නේ යම් රූපයක් දකින්ද කලමත් ඒ රූපයේ තියෙනවා නෙමෙයි, දකින වෙලාවෙදි බාහිර තමන්ට පරිබාහිරව එහෙම රූපයක් තියෙනවා නෙමෙයි, දැක්කයන් පස්සෙත් තියෙනවා නෙමෙයි, තමන් කියන කාරණාව වැය වෙලායි මේ රූපය දැන් තියෙන්නේ, තමන් කියන ධර්මතාවයත් එක්කම රූපේ නිරුද්ධ වෙනවා. රූපයේ හමුවීම තමන්ගේ, රූපයේ ඉපදීම තමන්ගේ ඉපදීම, රූපයේ නිරුද්ධ වීම තමන්ගේ නිරුද්ධ වීම හැටියට දකින්න. රූපය හම්බ වුණත් නැතත් තමන් ඉන්නව හෝ තමන් හිටියත් නැතත් රූපය තියෙනව නෙමෙයි. දැන් අපිට වෙන්නේ තමන් හිටියත් නැතත් රූපය තියෙනවා. එක්ක රූපය තිබුණත් නැතත් තමන් ඉන්නවා. ওই දෙකන වෙලා තියෙන්නේ. තමන්ගේ ඉපදීමයි රූපය හමුවීම ඒ ඉපදීමයි. තමන්ගේ නිරෝධියත් රූපේ හමුවීමේ නිරෝධියත් කියන දෙක පෙරපස නැතුව આવොත් තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන සිද්ධිය. හරියන්නේ. එතකොට එහෙ තියෙන දෙයක් පස්සේ ඉපදිලා ඇසුරු කරන්නද බැහැ. පස්සේ ඉපදිච්ච කෙනෙකුට මුලින් ඉපදිච්ච කෙනෙකුට පසුව උපන්න යමක් ඇසුරු කරන්න බැරි වෙනවා. තේරෙනවද? ඒ කොහොම ගත්තත් කලින් තමන් ඉපදිලා පසුව උපන්න දේ ඇසුරු කරුවා. කලින් ඒ දේ ඉපදිලා තමන් පසුව උපන්නා. මේ දෙකේම තියෙනවා ජීවිතෙන් අනික කරද කියන එක. සිද්ධාන්තේ ජීවිතය නෙමෙයි කියන එක. සත්‍ය දෙකක් වෙන්න බෑ. ඒ තිබුණේක සත්‍ය නම් පසුව උපන්න එක බොරු, පසුව උපන්න එක සත්‍ය නම් ඉස්සෙල්ලක බොරු වෙනවා. එතකොට සත්‍ය කියන තැනදී එහෙම දෙපැත්තක් හම්බ වෙන්න බෑ. උපදින සිද්ධාන්තයේ ජීවිතය වෙනවා, ඒ සිද්ධිය නිරුද්ධ වෙන ජීවිතය නිරුද්ධ වෙනවා. එතකොට ලෝකයක් විවහාරෙන් කියනවා නම් එයාට ඕන දේක් බලන්න පුළුවන්, අහන්න පුළුවන්, හිතන්න පුළුවන්, දකින්න පුළුවන්, කරන්න පුළුවන්. ඒ රූප වේදනා සංඥා සංකාර විඥානයේ මිදිල. ඒ කියන්නේ ජීවිතයේ දෙච්ච දේ ස්කන්ධ ටිකට වැය වෙලානේ. තමන්ට තමන් හම්බ වෙන්නේ නැහනේ. තමන් කියන තැනට බැල තමන්ට හම්බ වෙන්න තියන්න එපා රූපයක් වේදනා සංඥා සංකාර විඥානය. ඒ කියන්නේ අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දෙයක් තව දැනගන්න තියන්න එපා. ජීවත් වෙන සිද්ධියම විතරයි ජීවිතය කියලා
කියන්නේ.
ඒ ටිකද තමන් කියන සිද්ධියේ පැවැත්මට බැහැ වෙලා දැන් හම්බ වෙනවා මිසක. යම් රූපයක් දකින බවම ජීවිතේ මිසක. ජීවිතය කියලා කියන්නේ රූපය දකිනවා කියන සිද්ධිය. ඒ සිද්ධියට පරිබාහිර රූපයක් දකින්න මේ හෝ දැකපු රූපයක් ඉදිරි කරන්න එපා. ඒක මොකද්ද කියන්නේ උපමාවක් නෑ.
නදායි සිද්ධි දෙවන්නේ එක සිද්ධියම වගේ
කියන්නේ. එක සිද්ධි. ඇත්ත ඒක. එහෙම ගොඩක් නෑ. කොහොම ගත්තොත් අපිට රූප ඒකනේ මේ දැන් අද වෙලා තියෙන රූප වල කෙලවරක් නෑනේ හම්බ වෙන රූප. අපි මෙහෙම හිටියද සුවල්ප රූප ගොඩක්ද තියෙන්නේ. ඒකනේ ඔක්කොම නිමිති. කාරණා 10ක් බලන්න. නිමිති 10ක් හිතලා. ජීවිත 10ක් වෙනා එතකොට. ඒ කියන්නේ මෙහෙම බල ඒ කියන්නේ තමන්ව සිහි කරන්න පුළුවන් කාරණා 10 පොලක තියෙනවා. දවල් අතන හිටියේ, දවල් අතන හිටියේ, ඊට පස්සේ අතන හිටියේ කියලා 10 පොලම සිහි කරන්න පුළුවන්. තමන් මානෙක හිටලා තියෙන හැටි බලන්න. හවස කොහෙද හිටියේ? ලහවත් සංගල පෙන්නයි ඒර හිටපු ගල්තලාව සිහි කරලා. මම හවස අතන හිටියේ කියලා. බලන්න සිහි කරන තැන තමන් කියලා. දැන් කාගේ හරි යන්නේ උදේ කොහෙද හිටියේ? නිදගාවේ හිටියේ කියලා සිහි කර යන්න තමන් කියලා සිහි කරන තැන බලන්න. නිදගාවේ හිටියේ කියලා නිඳ පෙන්න. මොන නිදගාව? අර අතන එන්නකෝ මම පෙන්නන්නේ. මේ තමන් හිටපු තැන පෙන්නනවා. තමන් ඒ තමන් උදේ තමන්ව පෙන්නන්නේ. එහෙම වෙන්න එපා කියලා මම කියන්නේ. ඒ කියන්නේ ඒ ලින්ද කියන සිද්ධිය දකින වෙලාව තිබුණා නම් තමන් කියන තැන ඒ ස්කන්ධ ටික ඒ චිත්ත චෛසික එතන තියෙන රූප ඔක්කොම එකතු වෙලා තමයි ලින්ද කියන එක පේන්නේ. දැන් කලින් තිබුණත් නෙමෙයි ඒ වෙලාවේ එහෙම එකක් ඒ වෙලාවේ එහෙම ලින්ද කියලා එකක් හම්බ වෙන්න බෑ. ඒ හම්බ වෙන සිද්ධිය තමන්ගේ චිත්ත චෛසික ධර්ම ඇති උපදින්න පවතින්න යෙදිලා තියෙනවා. ඊට පස්සේ පැත්තකට එනකොට ඔක්කොම ටික එක නියුත්යි. කියන්ට ඔක්කො. ඒක උරායි සිහි කරන්න බෑ. ඒ එතකොට අර එහෙනම් ලිඳේ අපි හිටියේ කියලා සිහි කරනකොට දැන් ලිඳේ හිටියේ කියලා සිහි කරනවා කියන සිද්ධිය හම්බ වෙන කෙලින්ම මනෝම. මෙන්න මෙහෙම ආවහම ආයතන කුසල වෙන්නමයි තියෙන්නේ අර හිත ප්‍රපංචේ.